එහෙමනම් අපි මේ වෙලාවේ ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය විෂය සමගාමී පාඩමක්. අද විෂය කරුණු සාකච්ඡා කරන්න අපි ආරාධනා කරා අනුරාධපුර පුසියම් කුලම මහාවිද්‍යාලයේ ආචාර්ය කිත්සිරි එල් කුමාර ගුරුපියාණන්ට.
ආයුබෝවන් දුවේ පුතේ, අද මම ඔබ සමග සාකච්ඡා කරන්නේ ව්‍යාපාර සංවිධාන පිළිබඳව. ව්‍යාපාර සංවිධාන පිළිබඳව කතා කරනකොට අපිට මාතෘකා තුනක් හම්බෙනවා. එකක් තමයි ව්‍යාපාර සංවිධාන වර්ග පිළිබඳ මූලික තොරතුරු. ඊළඟ එක යෝග්‍ය ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් තෝරා ගැනීම. තුන්වෙනි එක ඒක පුජ්‍යල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම. අපේ දෛනික සියලුම උවමනාවන් සපුරා ගැනීම සඳහා ව්‍යාපාරවල මැදිහත් වීමක් දකින්න තියෙනවා. එදිනදා ජීවිතයේ සියලුම කාර්යයන් සමග ව්‍යාපාර සම්බන්ධ වෙනවා. උදාහරණ විදිහට උදෑසන මූණ සේදීමට භාවිත කරන සබන්, තුවාය, ඒ වගේම ආහාර ගැනීම සඳහා භාවිත කරන පිගාන හා කෝප්පය, පාසල් යාම සඳහා පාසල් බෑග්ය, ඒ වගේම පොත්පත්, බස් රථයේ මගීන්ට සපේන සේවාව, අපි නිදා ගැනීමට භාවිතා කරන ඇඳ මෙට්ටය, මේ සියල්ලම පසුපස ව්‍යාපාර පවතිනවා. එහෙනම් අපි බලමු මොකද්ද මේ ව්‍යාපාර සංවිධානයක් කියන්නේ කියලා. ව්‍යාපාර සංවිධානයක් කියන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට පුජ්‍යලයෙකු හෝ පුජ්‍යල කණ්ඩායමක් හෝ ඒකරාශී වීම. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදාහැරීම, අලවිය හා සම්බන්ධ සියලු ව්‍යාපාර සේවා මේ යටතට ගන්නවා. මෙතනදී අපි ඊළඟට බලන්නේ ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම. ප්‍රධාන වශයෙන් ව්‍යාපාර සංවිධාන වර්ග තුනකට අපි වෙන් කරනවා. හිමිකාරීත්වය අනුව, අරමුණ අනුව, පරිමාණය අනුව. අපි මුලින්ම හිමිකාරීත්වය නැත්නම් මේකටම අපි කියනවා අයිති අනුව කියලා. ව්‍යාපාර සංවිධාන වර්ග කිරීමේදී අපි මුලින්ම හඳුනාගමු ව්‍යාපාර හිමිකරුවන් කියන්නේ කවුද කියලා, නැත්නම් අයිතිකරුවන් කියන්නේ කවුද කියලා. ව්‍යාපාර වලට අවශ්‍ය අරමුදල් යොදමින් එහි අවදානම දරන පුජ්‍යලයන් තමයි අපි කියන්නේ ව්‍යාපාර හිමිකරුවන් කියලා. ව්‍යාපාරයේ හිමිකරුවන් විසින් ව්‍යාපාරයේ උපයන ලාභ හෝ පාඩු භුක්ති විඳීම හා විඳ දරා ගැනීම සිදු කරනවා. එහෙනම් අපි බලමු කොහොමද මේ හිමිකාරත්වය අනුව ව්‍යාපාර සංවිධාන ප්‍රධාන වර්ග දෙක දැන් හඳුනා ගනිමු. එකක් තමයි පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන. ව්‍යාපාරයක හිමිකාරීත්වය පුජ්‍යලයක හෝ පුජ්‍යල කණ්ඩායමක් සතුවන ව්‍යාපාර පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන වෙනවා. උදාහරණ හැටියට ඒක පුජ්‍යල ව්‍යාපාර, මේවම හඳුන්වනවා තනි පුජ්‍යල ව්‍යාපාර කියලා. හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමූපකාර, සමිති සංවිධාන. ඊළඟට රාජ්‍යාංශයේ නැත්නම් පොදු අංශයේ ව්‍යාපාර සංවිධාන ඊළඟ වර්ග කිරීම වෙන්නේ රජයේ විසින් ප්‍රාග්ධනය සපයා ඇති හිමිකාරීත්වයේ රජයේ සතුවන ව්‍යාපාර තමයි රාජ්‍යාංශයේ නැත්නම් පොදු අංශයේ ව්‍යාපාර සංවිධාන හැටියට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. උදාහරණ හැටියට මධ්‍යම රජය, පළාත් සභා යටතේ ඇති ව්‍යාපාර, පළාත් පාලන ආයතන යටතේ තියෙන ව්‍යාපාර මේ කොටසට අයිති වෙනවා. මධ්‍යම රජයේ ගත්තහම රාජ්‍ය දෙපාර්තමේන්තු වගේම රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම් උදාහරණ හැටියට ගන්න පුළුවන්. පළාත් පාලන ආයතන ගත්තහම මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යටතේ තියෙන ව්‍යාපාර මේ කොටස ගන්නවා. එහෙනම් අපි හිමිකාරත්වයේ යටතේ ඉගෙන ගත්ත කොටස් දෙකක් පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධානයි, රාජ්‍ය නැත්තම් පොදු අංශයේ ව්‍යාපාර සංවිධානයි. ඊළඟ වර්ගීකරණය එන්නේ අරමුණු අනුව. ඒත් කොටස් දෙකකට ගන්න පුළුවන්. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර සංවිධානයි, ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධානයි. ලාභ ඉපීම ප්‍රධාන අරමුණු කරගත් ව්‍යාපාර තමයි අපි කියන්නේ ලාභ අරමුණු කරගත් ව්‍යාපාර සංවිධාන කියලා. මතක ඇති පළවෙනි පාඩමේදී අපි කතා කරා ව්‍යාපාර පසුබිම. එතනදිත් ව්‍යාපාරවල අරමුණු ගැන කතා කරනකොට මේ පිළිබඳව සාකච්ඡා කරා. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර ගත්තාම සමාජිකයන්ගේ සහ සමාජීය සුභසාධනය ප්‍රධාන අරමුණු කරගෙන තමයි මේ ව්‍යාපාර කටයුතු කරන්නේ. මේ ව්‍යාපාර සංවිධාන පෞද්ගලික අංශය තුල වගේම රාජ්‍යාංශය තුලද ක්‍රියාත්මක වෙනවා. එහෙනම් අපි බලමු මේ මොන ආකාරයටද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර පෞද්ගලික අංශයේ තියෙනවා ඒක පුජ්‍යල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්. රාජ්‍යාංශයේ තියෙනවා රාජ්‍ය සමාගම්. ඒ වගේම තමයි ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර පෞද්ගලික අංශයේ වගේම රාජ්‍යාංශයේ නැත්නම් පොදු අංශයේ දකින්න තියෙනවා. පෞද්ගලික අංශය ගත්තාම සමූපකාර සමිති සංවිධාන ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර ගණයට අයිති වෙනවා. රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා ලාභ අරමුණු කර නොගත් රාජ්‍ය අංශයේ නැත්නම් පොදු අංශයේ ව්‍යාපාර වලට අයිති වෙනවා. අපි ඊළඟට දුවේ පුතේ සාකච්ඡා කරන්න තියෙන්නේ පරිමාණ අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම. ව්‍යාපාර සංවිධානයක පරිමාණය විවිධ නිර්ණායක මත තමයි තීරණය වෙන්නේ. උදාහරණ හැටියට ව්‍යාපාරයේ ප්‍රාග්ධන ප්‍රමාණය, සේවක සංඛ්‍යාව, භාවිත කරන බලශක්ති ප්‍රමාණය, ව්‍යාපාරයට ඇති වෙළඳපොළ කොටස, මේවා ප්‍රමාණාත්මක නිර්ණායකත් වෙනවා. මෙතෙන්දී වර්ග දෙකක් ගන්න පුළුවන් අපිට. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවිධාන හා මහා පරිමාණ ව්‍යාපාර සංවිධාන කියලා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගත්තහම මහා පරිමාණ ව්‍යාපාර වලට සාපේක්ෂව සලකා බලනකොට කුඩා ප්‍රාග්ධනයක් ආයෝජනය කරලා තියෙනවා, අඩු සේවක සංඛ්‍යාවක් ඉන්නවා, ඒ වගේම වෙළඳපොළ කොටස කුඩා වෙලා තියෙනවා. ඒ ව්‍යාපාර තමයි අපි කියන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවිධාන කියලා. සිල්ලර වෙළඳසැල්, කුඩා කර්මාන්ත ශාලා, තේපැන් ශාලා, ගොවි පොළවල්, සේවා සපේන ආයතන මේවට උදාහරණ හැටියට කතා කරන්න පුළුවන්. ජන හා සංඛ්‍යාලයක දෙපාර්තමේන්තුව සේවක සංඛ්‍යාව 25ට අඩු ව්‍යාපාර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හැටියට හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව, කාර්මික සංවර්ධන මණ්ඩලය යොදවා තියෙන ප්‍රාග්ධනය රුපියල් මිලියන 4 නොඉක්මන ව්‍යාපාර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හැටියට වෙන් කරන්න පුළුවන් කියලා හඳුන්වලා දීලා තියෙනවා. එහෙනම් දුවේ පුතේ ඊළඟට අපි බලමු මහා පරිමාණ ව්‍යාපාර කියන්නේ මොන වගේ ව්‍යාපාරද කියලා. වැඩි ප්‍රාග්ධනයක් ආයෝජනය කරලා තියෙන විශාල සේවක සංඛ්‍යාවක් සේවය කරන විශාල වෙළඳපොළ කොටසක් හිමි වෙලා තියෙන අදාළ කර්මාන්තයේ තුල විශාල බලපෑමක් කරන්න පුළුවන් ව්‍යාපාර තමයි අපි කියන්නේ මහා පරිමාණ ව්‍යාපාර සංවිධාන කියලා. උදාහරණයක් ඇටියට විශාල සේවක ප්‍රමාණයක් සේවය කරන කර්මාන් ශාලාවක් අපිට කියන්න පුළුවන් මහා පරිමාණ ව්‍යාපාර සංවිධානයක් කියලා. එහෙනම් දුවේ පුතේ අපි මේ ව්‍යාපාර සංවිධාන වර්ගීකරණේ ක්‍රම තුන ඉගෙන ගත්තා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ අපි හඳුනාගත්ත ඒක පුජ්‍යල ව්‍යාපාර, ඒ වගේම හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමූපකාර, සමිති සංවිධාන, රාජ්‍ය සංස්ථා හා රාජ්‍ය දෙපාර්තමේන්තු කියන නම් හඳුනාගත්තා. අපි එහෙනම් බලමු මේ වගේ තියෙන මූලික ලක්ෂණ. ද්වේපතේ මම මේ කොටසේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒක පුජ්‍යල ව්‍යාපාර හා හවුල් ව්‍යාපාරවල මූලික ලක්ෂණයන්, ඒ වගේම වාසි හා අවාසි පිළිබඳව. එතකොට ඉදිරි වැඩසටහනකදී අපිට පුළුවන් අනිකුත් ව්‍යාපාර සංවිධාන වල ලක්ෂණ, වාසි අවාසි ඒවා සාකච්ඡා කරන්න. එහෙනම් අපි බලමු මේ ඒක පුජ්‍යල ව්‍යාපාරයක්, නැත්නම් ඔකටම කියනවා තනි පුජ්‍යල ව්‍යාපාර, නැත්නම් කේවල ස්වාමී ව්‍යාපාර කියලාත් කියනවා. අපි එහෙනම් මේ ඒක පුජ්‍යල ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද කියලා දැන් හඳුනා ගනිමු. ව්‍යාපාර අයිතිය තනි පුජ්‍යලයෙකු සතුවන ව්‍යාපාර, නැත්නම් හිමිකාරීත්වය එක් පුජ්‍යලයෙක් සතුවන ව්‍යාපාර තමයි අපි කියන්නේ ඒක පුජ්‍යල ව්‍යාපාර කියලා. තමන්ගේ ගමේ තියෙන කඩය ඒක පුජ්‍යල ව්‍යාපාරයක්. ව්‍යාපාර ලෝකයේ ගත්තහම ඒක පුජ්‍යල ව්‍යාපාර තමයි බහුලව දකින්න තියෙන්නේ. එහෙනම් අපි බලමු මේ ඒක පුජ්‍යල ව්‍යාපාර බහුලව දකින්න තියෙන හේතු මොනවාද කියලා. පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. කුඩා ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නේ. ස්වාධීනව තීරණ ගන්න පුළුවන්. ඒ වගේම නීතිමය බලපෑම අඩුයි. ලාභය තනිව භුක්ති විඳින්න පුළුවන් වෙනවා. ඒ නිසා තමයි ව්‍යාපාර ලෝකයේ බහුලව මේ ඒක පුජ්‍යල ව්‍යාපාර තියෙන්නේ. එතකොට ඒක පුජ්‍යල ව්‍යාපාරවල සාර්ථකත්වය බොහෝ වෙලාවට රඳාපවතින්නේ ව්‍යාපාරිකයාගේ දක්ෂතාව හා කැපවීම මත. එහෙනම් අපි ඉගෙන ගත්තා ඒක පුජ්‍යල ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද, ඊළඟට ඒක පුජ්‍යල ව්‍යාපාර ලෝකයේ බහුලව තියෙන හේතු මොනවද කියලා ඉගෙන ගත්තා. එහෙනම් අපි දැන් බලමු මේ ඒක පුජ්‍යල ව්‍යාපාරවල ලක්ෂණ මොනවද කියලා. ප්‍රාග්ධනයේ අයිතිකරු විසින්ම තමයි යොදවන්නේ. ඒ කියන්නේ අයිතිකරු විසින් තනිව ව්‍යාපාරයට ප්‍රාග්ධනයේ යොදවනවා. ඒ අයිතිකරු විසින් ඉතිරි කරගත්ත මුදලක් වෙන්න පුළුවන්, ණය මුදලක් වෙන්න පුළුවන්, ඒ දෙකම වෙන්න පුළුවන්. ප්‍රාග්ධනයේ හැටියට ව්‍යාපාරයට යෙදවීමක් කරනවා. තව කාරණාවක් හැටියට ලාභේ හෝ අලාභේ තනිව භුක්ති විඳීම සිදු වෙනවා. ව්‍යාපාරයේ උපයන සියලුම ලාභ එනම් අයිතිකරු සතු වෙනවා, වගේම අලාභයක් ඇති වුනොත් ඒක අයිතිකරුට තනිව විඳ දරා ගන්න සිද්ධ වෙනවා. එතකොට ලාභයයි අලාභයයි තනිව භුක්ති විඳින්න සිද්ධ වෙනවා කියන්නේ ඒකයි. තව කාරණාවක් හැටියට අයිතිකරුගේ වගකීම අසීමිත වීම. වගකීම යෙදූ ප්‍රාග්ධනයට පමණක් සීමා වෙන්නේ. ඔහු සතු තියෙන වෙනත් දේපල පවා ව්‍යාපාරයේ වගකීම් පියවීම සඳහා කැපකිරීමට සිදුවෙනවා. ඒ වගේම කැප කළ යුතු ප්‍රමාණය නිශ්චිතව සීමාවක් කියන්නත් බෑ. අපි තවත් කාරණාවක් ගමු. නීතිමේ පුජ්ජලභාවයක් නොමැතිවීම. මේකටම කියනවා නෛතික පුජ්ජලභාවයක් නොමැතිවීම කියලා. තනි පුජ්ජල ව්‍යාපාර නැත්නම් ඒක පුජ්ජල ව්‍යාපාරයකට ව්‍යාපාරයේ නමින් නීතිමය කටයුතුවල යෙදෙන්න බෑ. එහෙනම් එහෙම නීතිමය කටයුතුවල යෙදෙන්න පුළුවන් වෙන්නේ ව්‍යාපාරිකයාගේ පෞද්ගලික නමින්. උදාහරණයක් විදිහට ගිවිසුම් වලට එළඹීම, වාහන මිලදී ගැනීම, බැංකු ණය ලබා ගැනීම, නඩු පැවරීම. එතකොට ව්‍යාපාර නාමයෙන් සිද්ධ කරන්න බෑ. තමන්ගේ පෞද්ගලික නමින් තමයි කරන්න පුළුවන් වෙන්නේ. අපි තව ලක්ෂණයක් ගමු. අකණ්ඩ පැවැත්මක් නොමැතිවීම. ඒක පුජ්‍යල ව්‍යාපාරයක අයිතිකරු මිය යාම නැත්තම් උමතු වීම වැනි හේතු නිසා ඒ ව්‍යාපාරය අවසන් වෙන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා අකණ්ඩ පැවැත්මක් නැහැ කියලා. තව කාරණාවක් හැටියට ලියාපදිංචි අනිවාර්ය නොවීම. සාමාන්‍යයෙන් ඒකපුජ්ජල ව්‍යාපාර ලියාපදිංචි කිරීම අනිවාර්ය නැහැ. හැබැයි ව්‍යාපාර අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යනවා නම් අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ ව්‍යාපාර නාම රෙජිස්ටර් කාර්යාලයේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කරන්න ඕනේ. හැබැයි දුවපිතේ ප්‍රායෝගිකව ගත්තාම මේ ලියාපදිංචි කිරීම සිද්ධ වෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. අපි මේ ලියාපදිංචිය පිළිබඳව අවසාන කොටසදී සාකච්ඡා කරන්න තියෙනවා පාඩමේ අවසානයේට. එතනදී ඒ පිළිබඳව සාකච්ඡා කරන්න. මීට අමතරව ස්වාධීන තීරණ ගැනීම හැකියාව නැත්නම් තනිව තීරණගත හැකිවීම, ඊළඟට අයිතිකරුගේ කැමැත්ත පරිදි ව්‍යාපාරය අවසන් කළ හැකිවීම, ඒවත් තව ලක්ෂණ හැටියට අර කලින් කියපු ඒවාට අමතරව අපිට ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ ඒකපුජ්‍යල ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ තියෙන වාසි. අනික් ව්‍යාපාර සංවිධාන වර්ගවලට සාපේක්ෂව මෙතනදී අපි කතා කරන්නේ ඒකපුජ්‍යල ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ තියෙන ප්‍රධාන වාසි පිළිබඳව. එකක් තමයි පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. ඒ කියන්නේ අනිකුත් ව්‍යාපාරවලට සාපේක්ෂව බලපාන නීති රීති අවමයි. ඒ වගේම ආරම්භ කිරීමේ පිරිවැය අඩුයි. මේ නිසා ඒකපුජ්‍යල ව්‍යාපාර පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. අපි ඊළඟ තවත් වාසියක් ගමු. සියලුම ලාභ අයිතිකරු සතු වෙනවා. මොකද ව්‍යාපාරය ආරම්භ කරන්නේ ප්‍රාග්ධනය යොදන් තනි පුද්ගලයෙන්. එන උපයන සියලුම ලාභ ඒ අයිතිකරුට තනිව භුක්ති විඳින්න පුළුවන්. ඒකත් මේ ඒක පුජ්‍යල ව්‍යාපාර සංවිධානයේ වාසිය. තව කරුණක් හැටියට ව්‍යාපාරික තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා වීම. මේ සියලුම කළමනාකරණ හා පරිපාලන කටයුතු බොහෝ වෙලාවට අයිතිකරු විසින් තමයි සිද්ධ කරන්නේ. ඒ නිසා ව්‍යාපාරික තොරතුරු බාහිර පාර්ශ්වවලට ගලා යාම අඩු වෙනවා. ඒ නිසා තමයි තොරතුරු රහස්‍යභාවය ආරක්ෂා වෙන්නේ. තව කරුණක් හැටියට තම දක්ෂතා උපරිමව යොදා ගැනීමේ හැකියාව තියෙනවා. සියලුම ප්‍රතිලාභ තමන්ට මිවන නිසා දක්ෂතා හා කැපවීම උපරිමව යෙදවීම තුළින් ව්‍යාපාරය දියුණු කර ගැනීමට අවස්ථාව උදා වෙනවා. එනිසා තමන්ගේ දක්ෂතා උපරිමව යොදවන්න හැකියාව තියෙනවා. තව වාසියක් විදිහට ස්වාධීන තීරණගත හැකිය වෙනවා. ව්‍යාපාරයේ පිළිබඳව සියලුම තීරණ අයිතිකරු විසින් ගන්න නිසා අවශ්‍ය ක්ෂණික තීරණ ගැනීමට හැකියාවක් ලැබෙනවා. එහෙනම් ද්වේපතේ මේ කරුණු තමයි අපි ඒක පුජ්‍යල ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ වාසි හැටියට හඳුනා ගන්න. අපි වාසි සාකච්ඡා කරන්නේ එහෙනම් අපි බලන්න ඕනේ මේ ඒක පුජ්‍යල ව්‍යාපාර සංවිධානවල අවාසිත් තියෙනවා. අනිත් ව්‍යාපාර සංවිධාන වර්ගවලට සාපේක්ෂව එහෙනම් අපි බලමු මොනවද මේ ඒක පුජ්‍යල ව්‍යාපාරවල තියෙන අවාසි කියලා. එකක් තමයි අයිතිකරුගේ වගකීම අසීමිත වීම. ව්‍යාපාරේ ලබා ගන්නා සියලුම ණය සඳහා අයිතිකරු පෞද්ගලිකව වග කියන්න වෙනවා. එහෙනම් ව්‍යාපාර සත සම්පත්වල වටිනාකමට වඩා ණය ප්‍රමාණය වැඩි වුණොත් ඒවා පියවන්න අයිතිකරුගේ අනිකුත් පෞද්ගලික දේපල පවා කැප කළ යුතු වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ අයිතිකරුගේ වගකීම අසීමිතයි කියලා. තව අවාසියක් ගමු බලන්න. ප්‍රාග්ධනය රැස්කර ගැනීමේ දුෂ්කරතා පවතිනවා. නැත්නම් ප්‍රාග්ධනය සපයා ගැනීමේ දුෂ්කරතා පවතිනවා. තනි පුජ්‍යලයකු සතු මූල්‍ය ශක්තිය සීමා වෙනවනේ. ඒ වගේම ඒක පුජ්‍යල ව්‍යාපාරවල පවතින ඉහළ අවදානමත් අයිතිකරුගේ අසීමිත වගකීමත් නිසා බැංකුවැනි බාහිර පාර්ශ්වයන්ගෙන් ප්‍රාග්ධනය රැස්කර ගැනීම ටිකක් අපහසුයි. ඒ නිසා තමයි අපි කියන්නේ ප්‍රාග්ධනය රැස්කර ගැනීම දුෂ්කරයි කියලා. තව වාසියක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන් අකණ්ඩ පැවැත්මක් නොමැති වීම. එහෙනම් අයිතිකරු මිය යාම උමතු වීම වැනි හේතු නිසා ව්‍යාපාර කටයුතු අවසන් වෙන්න පුළුවන්. අපි අර ලක්ෂණ පිළිබඳව කතා කරනකොටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරා මතක ඇති. ව්‍යාපාරයට නෛතික පුජ්‍යලභාවයක් හිමි නොවීම. මේකත් එක අවාසියක්. ඒ කියන්නේ ව්‍යාපාරයක නීතිමය පුජ්‍යලභාවයක් නැහැ. ඒ නිසා තමයි ව්‍යාපාරයේ සෑම නීතිමය කටයුත්තක්ම අයිතිකරුගේ පෞද්ගලික නමින් සිදු කරන්න වෙන්නේ. මේ පිළිබඳවත් අපි ලක්ෂණවලදී මීට වඩා විස්තරයක් සාකච්ඡා කරා මතක ඇති. තව කාරණාවක් හැටියට අවාසියක් හැටියට අයිතිකරු තනිව ගන්නා තීරණ සමහර වෙලාවට අසාර්ථක වෙන්න පුළුවන්. සාමූහික ගන්නා තීරණවලට සාපේක්ෂව ගත්තහම තනි පුජ්‍යලයෙක් විසින් ඔහුගේ දැනුම පළපුරුද්ද අනුව ගන්නා තීරණ සමහර වෙලාවට අසාර්ථක වෙන්න පුළුවන් අර සාමූහිකව ගන්නා තීරණවලට වඩා. එහෙනම් ද්වේපතේ ඔය අපි හඳුනාගත්තේ මේ දක්වා ඒක පුජ්‍යල ව්‍යාපාර කියන්නේ මොකක්ද, ඊළඟට ඒක පුජ්‍යල ව්‍යාපාරවල ලක්ෂණ, ඊළඟට අපි හඳුනාගත්ත ඒක පුජ්‍යල ව්‍යාපාරවල වාසි, ඒ වගේම අවාසි හඳුනාගත්තා. ඊළඟට අපි සාකච්ඡා කරමු මේ හවුල් ව්‍යාපාර පිළිබඳව. මුලින්ම අපි බලමු හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ. ලාභ ලැබීමේ අරමුණින් පොදුවේ පවත්වාගෙන යන පුජ්‍යලයන් අතර පවතින සම්බන්ධතාවය තමයි අපි කියන්නේ හවුල් ව්‍යාපාරයක් කියලා. මේ හවුල් ව්‍යාපාරයට 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත බලපානවා. අපිට හවුල් ව්‍යාපාරයේ නමින් හඳුනා ගන්න පුළුවන් වෙනවා. අපි උදාහරණයක් ඇටියට ගමු. ගයාන් සහ පුත්‍රයෝ, සමහරවල් දැකලා ඇති සහෝදරයෝ. ඒතර මේ වගේ නාමයක් දැක්කම තමන්ට හඳුනා ගන්න පුළුවන් මේක හවුල් ව්‍යාපාරයක් කියලා. අපි ඉදිරියේදී ඒ නම් වලින් කොහොමද හඳුනාගන්නේ කියලා අනෙක් සංවිධානත් කතා කරාට පස්සේ අපි සාකච්ඡා කරමු. ගණකාධිකාරීවරුන්, නීතිඥයන්, බදු නිලධාරීන්, වෛද්‍යවරුන්, ඒ වගේම කොටස් තරවකරුවන්, දේපොළ වෙළඳාම් වැනි වෘත්තීය සේවා ව්‍යාපාර තුළ මේ හවුල් ව්‍යාපාර ක්‍රමය ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ කියන්නේ වෘත්තීය ව්‍යාපාර සඳහා හවුල් ව්‍යාපාර ක්‍රමය වඩාත් යෝග්‍ය වෙනවා. ඒකට හේතුව තමයි හවුල්කරුවන්ගේ විවිධ දක්ෂතා, නැත්නම් විශේෂ දක්ෂතා ව්‍යාපාර කර සඳහා යොදා ගැනීමට හැකිවීම. ඒකයි විශේෂ දක්ෂතා යොදා ගැනීමට හැකිවීම නිසා තමයි මේ වෘත්තීය ව්‍යාපාර සඳහා හවුල් ව්‍යාපාර ක්‍රමය වඩාත් සුදුසුයි කියලා අපි කියන්නේ. එහෙනම් අපි හඳුනාගත්ත මේ හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද කියන එක ගැන, එහෙනම් අපි ඒක පුජ්‍යල ව්‍යාපාර වගේම මේ හවුල් ව්‍යාපාරවල ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කරමු. අනිකුත් ව්‍යාපාර සංවිධාන වලට සාපේක්ෂව තමයි අපි මෙතනදී සාකච්ඡා කරන්නේ හවුල් ව්‍යාපාරවල ලක්ෂණ. හවුල්කරුවන් සංඛ්‍යාව අවම වශයෙන් දෙන්නේ, ඒ වගේම උපරිමය වශයෙන් 20කට සීමා වෙනවා. මේ පිළිබඳව 2007 අංක 7 දරන සමාගම් පනතේ අනුව තමයි මේ සමාජ සංඛ්‍යාව තීරණය වෙන්නේ. විශේෂයෙන් මතක තියාගන්න, උපරිම සමාජ සංඛ්‍යාව තීරණය කරලා තියෙන්නේ 2007 අංක 7 දරන සමාගම් පනතින්. ඒ කියන්නේ උපරිම සංඛ්‍යාව 20ක් හැටියට සඳහන් කරලා තියෙනවා. ඊළඟ ලක්ෂණයක් තමයි හවුල්කරුවන් අතර ගිවිසුමක් පවතින එක. හවුල් ව්‍යාපාරයක් ඇති වෙන්නේ හවුල්කරුවන් අතර ඇති කරගන්නා එකඟතාවයක් මත. මේ එකඟතාවය අපි කියනවා හවුල් ගිවිසුම කියලා. මේ එකඟතාවය ලිඛිතව, වාචිකව, ඒ වගේම ව්‍යංගයෙන් ඇති වෙන්නත් පුළුවන්. වංචා වැළැක්වීමේ ආඥා පනතට අනුව හවුල් ව්‍යාපාරයේ ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ක් හෝ ඊට වඩා වැඩි නම් හවුල් ව්‍යාපාරය ලිඛිත ගිවිසුමක් යටතේ පවත්වා ගත යුතු බව සඳහන් කරලා තියෙනවා. මේ ලිඛිත ගිවිසුම අපි කියනවා හවුල් ඔප්පුව කියලා. ඒ කියන්නේ හවුල් කරුවන් අතර ඇති කරගන්නු ලබන එකඟතා ඇතුළත් ලිඛිත ගිවිසුම තමයි අපි කියන්නේ හවුල් ඔප්පුව කියලා. මේ හවුල් ඔප්පුව ඇති කර ගැනීමෙත් වාසි තියෙනවා. මොකද ලිඛිතවනේ ඇති කරගන්න. ඒ නිසා ගැටුම් හා මතභේද අඩු වෙනවා. ඒ වගේම ගැටලු ඇති වුනහම ඒ ගිවිසුමට අනුව කටයුතු කිරීමෙන් පහසුවෙන් ඒ ගැටලු විසඳා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි නීති ඉදිරියේ බලාත්මක කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතොල ලියාපදිංචිය සම්බන්ධයෙන් ගත්තහම ඒක පුජ්‍යල ව්‍යාපාරයකට සමාන කාර්යයක් තමයි මෙතනදීත් ලියාපදිංචියේදී සිදි වෙන්නේ ඒ ගැනම තමයි ලියාපදිංචියේ ඒකට සමානයි. හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන්ුත් කතා කරනකොට. එහෙනම් අපි හවුල් ගිවිසුම, හවුල් ඔප්පුව පිළිබඳව කතා කරා. ඊළඟට එහෙනම් අපි බලමු මේ හවුල් ව්‍යාපාරයක ඊළඟ ලක්ෂණය හවුල්කරුවන්ගේ වගකීම පිළිබඳව. හවුල්කරුවන් ව්‍යාපාරයේ ණය සම්බන්ධව අසීමිතව වග කියන්න ඕනේ. ව්‍යාපාරයේ ණය ගෙවීමට එහි වත්කම් ප්‍රමාණවත් නැත්නම් හවුල්කරුවන් ඔවුන්ගේ පෞද්ගලික දේපල පවා යොදවන්න සිද්ධ වෙනවා මේ ණය බේරුම් කරන්න. මතක ඇති ඒක පුජ්‍යල ව්‍යාපාරවලත් වගකීම අසීමිත වුණා. ඒ වගේම තමයි එහෙනම් හවුල් ව්‍යාපාරයේත් වගකීම අසීමිතයි. යා ලියාපදිංචි අනිවාර්ය නැ. මම අර මුලින් කිව්වා ලියාපදිංචි සම්බන්ධයෙන් තනි පුජ්‍යල ව්‍යාපාරික නැත්නම් ඒක පුජ්‍යල ව්‍යාපාරික ලියාපදිංචියටම සමානයි කියලා. එහෙනම් අර හවුල් ව්‍යාපාරික සියලු හවුල්කරුවන්ගේ සම්පූර්ණ නම් වලින් පවත්වාගෙන යනවනම් ලියාපදිංචිය අවශ්‍ය නැහැ. නමුත් හවුල්කරුවන්ගේ නම් වලින් හැර වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යනවනම් අර ඒක පුජ්‍යල ව්‍යාපාරයක් වගේම පලාස් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කරන්න වෙනවා. අපි මම කිව්වා මතක ඇති ප්‍රායෝගිකව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඊළඟට නෛතික පුජ්‍යලභාවයක් නොමැති වීම තවත් ලක්ෂණයක්. එහෙනම් හවුල් ව්‍යාපාරයක් නීති ඉදිරියේ පුජ්‍යලක හැටිය සැලකන්නේ හවුල් ව්‍යාපාරය නමින් නීතිමය කටයුතු වලට එළඹෙන්න බෑ. මතක ඇති තනි පුජ්‍යල ව්‍යාපාරයකත් අපි කිව්වා ගිවිසුම් වලට එළඹීම, වාහන මිල දී ගැනීම, බැංකු ණය ලබා ගැනීම, නඩු පැවරීම ව්‍යාපාරය නමින් කරන්න බෑ. තම තමන්ගේ පෞද්ගලික නම් වලින් තමයි කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඊළඟට අපි බලමු තව ලක්ෂණයක් ඇටියට අකණ්ඩ පැවැත්මක් නොමැති වීම. මේ කරුණු ටික ඒක පුජ්‍යල ව්‍යාපාර වලට සමානව යන කරුණු ටිකක්. නමුත් අපි මෙතනදී ආයෙත් මතක් කරගමුකෝ අකණ්ඩ පැවැත්මක් නොමැති වීම කියන්නේ මොකද්ද කියලා. මෙතනදී හවුල් කරුවෙකු මේ යන එක උමතු වීම වගේ හේතු නිසා ඔවුන් පවත්වාගෙන යන හවුල් ව්‍යාපාරයේ පැවැත්මට බාධා ඇති වෙන්න පුළුවන්. එහෙනම් අපි ඒකට කියනවා ඒ නිසා අපි කියනවා අකණ්ඩ පැවැත්මක් නැහැ කියලා. ඔන්න හවුල් ව්‍යාපාරයක ලක්ෂණත් අපි හඳුනාගත්තා. දෙවිතේ අපි ඊළඟට බලමු ලක්ෂණ හඳුනාගත්තට පස්සේ මේ හවුල් ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ තියෙන වාසි මොනවද කියලා. මෙතනදිත් අපි කතා කරන්නේ අනික් ව්‍යාපාර සංවිධාන වලට සාපේක්ෂව තමයි මේ හවුල් ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ වාසි සාකච්ඡා කරන්න. පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. ඒක පුජ්‍යල ව්‍යාපාරයක් වගේම හවුල් ව්‍යාපාරයත් ආරම්භ කරන්න පහසුයි. හවුල් ව්‍යාපාරය ආරම්භයේදී වගේම පවත්වාගෙන යාමේදී බලපාන නීති රීති සාපේක්ෂව අවම මට්ටමක තියෙනවා. ඒ නිසායි අපි කියන්නේ පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් කියලා. ඒ වගේම වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන්. ඇයි අවම වශයෙන් දෙන්නේ උපරිමය 20 ඉන්නවා සමාජිකයන් හවුල් ව්‍යාපාරය සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ නිසා ඒක පුජ්‍යල ව්‍යාපාරවට සාපේක්ෂව වැඩි ප්‍රාග්ධනයක් රැස් කර ගැනීමේ හැකියාව හවුල් ව්‍යාපාරවලට තියෙනවා. නිසා අපි කියනවා වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන් කියලා එකක් වාසියක් හැටියට. ඒ වගේම තමයි හවුල්කරුවන් සතු විවිධ දක්ෂතා ප්‍රයෝජනයට ගන්න පුළුවන්. හවුල් ව්‍යාපාරය සඳහා විවිධ පුජ්‍යලයන් සහභාගී කරගන්න පුළුවන්. ඒ හවුල්කරුවන් සතු වෙන විශේෂ දක්ෂතා ඒ නිසා යොදා ගන්න පුළුවන්. මතක ඇති ඒ නිසා තමයි අපි කිව්වේ වෘත්තීය ව්‍යාපාර සඳහා හවුල් ව්‍යාපාර ක්‍රමය වඩාත් යෝග්‍ය වෙනවා කියන්නේ. මේ කාරණාව නිසා. ඊළඟට වගකීම හවුල්කරුවන් අතර බෙදිලා යනවා. ඒකත් වාසියක්. ව්‍යාපාරයේ කටයුතු තුළින් පැන නගින වගකීම් තියෙනවනේ. ඒ වගකීම් හවුල්කරුවන් අතර බෙදී යනවා. ඒක මේ ව්‍යාපාර සංවිධානයේ වාසියක්. දැන් ඒක පුජ්‍යල ව්‍යාපාරයක් ගත්තාම ඒකේ වගකීම බෙදිලා යන්නේ නැහැ. මොකද එක්කෙනයි අයිතිකරු හැටියට කටයුතු කරන්නේ. මෙතන වාසිය දකින්න තියෙනවා. මොකද හවුල්කරුවන් කිහිප දෙනෙක් ඉන්න නිසා. තව කාරණාවක් හැටියට සාමූහික තීරණ ගන්න පුළුවන් වෙනවා. හවුල් ව්‍යාපාරික හවුල්කරුවන් සියලු දෙනාගේම අදහස් විමසලා සාමූහිකව වඩාත් නිවැරදි තීරණ ගැනීමට හැකියාව ලැබෙනවා. හැබැයි එහෙම දෙයක් මේ ඒක පුජ්‍යල ව්‍යාපාරික දකින්න නැහැ. ඒ තනි පුජ්‍යල අයිතියක් තියෙන නිසා. මෙන්න මේ වගේ වාසය අපිට හඳුනා ගන්න පුළුවන් හවුල් ව්‍යාපාර ක්‍රමයේ වාසය හැටියට. ඊළඟට අපි බලමු දුවේ පුතේ හවුල් ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ තියෙන අවාසි. මතක ඇති ඒක පුජ්‍යල ව්‍යාපාරවලත් අපි අවාසි සාකච්ඡා කරා. එහෙනම් බලමුකෝ මේ හවුල් ව්‍යාපාර ක්‍රමයේ තියෙන අවාසි. අසීමිත වගකීම. මේ පිළිබඳව කලිනුත් ලක්ෂණවලදී කතා කරා. මේකෙදි හවුල්කරුවන් යොදන මුදලට වඩා ව්‍යාපාරයේ ණය වැඩි වෙලා තියෙනවා නම් ඒ ණය පියවීම සඳහා හවුල්කරුවන්ගේ පෞද්ගලික දේපල පවා කැප කරන්න වෙනවා. එහෙනම් මේ ලක්ෂණේ දැක්කා ඒක පුජ්‍යල ව්‍යාපාරවල. ඊළඟට තව අවාසියක් විදිහට ලාභයේ හවුල්කරුවන් අතර බෙදිලා යනවා. දැන් ඒක පුජ්‍යල ව්‍යාපාරයක නම් උපේන ලාභ සියල්ලම අයිතිකරු සතු වුණානේ. හැබැයි හවුල් ව්‍යාපාරයක වෙන්නේ උපේන ලාභය හවුල්කරුවන් අතර බෙදිලා යනවා. වාසිය හැටියට ගත්ත අලාභය නැත්තම් අවදානම බෙදීම කතා කරා වගේම අවාසි හැටියට මේ හවුල්කරුවන් අතර ලාභය බෙදිලා යන එක හඳුනා ගන්න පුළුවන්. ඊළඟට තව කරුණක් හැටියට හවුල්කරුවන් අතර මතභේද ඇති වෙන්න පුළුවන්. ව්‍යාපාරයේ පවත්වාගෙන යනකොට හවුල්කරුවන් විසින් ගන්න තීරණවල විවිධ මතභේද ඇති වෙන්න පුළුවන්. ඒ මතභේද ව්‍යාපාරයක අසාර්ථකත්වයට හේතු වෙන්න පුළුවන්. තව අවාසියක් හැටියට අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. මේ පිළිබඳවත් තනි පුජ්‍යල ව්‍යාපාරවල ඊළඟට ලක්ෂණ කතා කරනකොට දැන් හවුල් ව්‍යාපාරයක ලක්ෂණ කතා කරනකොට අපිට හඳුනා ගන්න පුළුවන් වුණා මේ මොකද්ද මේ අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම කියන්නේ. ඒ කියන්නේ හවුල්කරුවෙකු මිය යාම උමතු වීම වැනි හේතු නිසා හවුල් ව්‍යාපාරය විසිරා හැරීමට සිදු වෙනවා. තව අවාසියක් හැටියට නෛතික පුජ්‍යලභාවයක් නොමැති වීම ගන්න පුළුවන්. අපි කතා කරා නීති ඉදිරියේ ව්‍යාපාර නාමය පුජ්‍යලයක හැටියට සලකන්නේ. එනිසා ව්‍යාපාර නීතිමය කටයුතු වලදී හවුල්කරුවන් ඔවුන්ගේ පෞද්ගලික නම් වලින් තමයි පෙනී හිටින්න වෙන්නේ. එතකොට අපි දැන් හඳුනාගත්ත මතක ඇති එහෙනම් ඒක පුජ්‍යල ව්‍යාපාරවල ලක්ෂණ, ඒ වගේම ඒක පුජ්‍යල ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද, ඊළඟට වාසි අවාසි, ඒ වගේම හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද, හවුල් ව්‍යාපාරයක ලක්ෂණ, ඒ වගේම හවුල් ව්‍යාපාරයක තියෙන වාසි, ඒ වගේම අවාසය. දැන් දුව පුතේ මේ සාකච්ඡාවේදී Tamanට දැනගන්න ලැබුණා සමහර කරුණු ගත්තහම මේ ඒක පුජ්‍යල ව්‍යාපාරයකට වගේම හවුල් ව්‍යාපාරයකටත් ඒව අදාළයි. ඒ කියන්නේ සමාන භාවයක් සමහර කරුණවලදී දකින්න තියෙනවා. ඒ කියන්නේ මේ දෙකටම සමානකම් තියෙනවා දෙකේම. එකක් ගත්තාම පෞද්ගලික හිමිකාරීත්වය, ඒ වගේම වගකීම අසීමිත වීම, ඊළඟට ලියාපදිංචි අනිවාර්ය නොවීම, නෛතික පුජ්‍යල භාවයක් හිමි නොවීම, අකණ්ඩ පැවැත්මක් නොමිති වීම, ලාභ ලැබීමේ අරමුණින් පවත්වාගෙන යාම. මේ කරුණු ගත්තහම ඒක පුජ්‍යල ව්‍යාපාරවලට වගේම හවුල් ව්‍යාපාරවලටත් බලපානවා, නැත්තම් සමානතාවයක් දකින්න තියෙනවා. එහෙනම් ඒක පුජ්‍යල ව්‍යාපාරයක හවුල් ව්‍යාපාරයක සමානකම් වලට මේ කරුණු සම්බන්ධ කරන්න පුළුවන්. ඊළඟට මේ දෙක අතර අසමාන කණුත් දකින්න තියෙනවා. දැන් අයිතිය ගත්තාම ඒක පුජ්‍යල ව්‍යාපාරයක අයිතිය එක්කෙනයි, හවුල් ව්‍යාපාරයක දෙන්නේ සහ 20ක් අතර අයිතිය ගමන් කරනවා. තියෙන ගැනීම පහසුයි, ඊට සාපේක්ෂව හවුල් ව්‍යාපාරයක අපහසුතාවයක් දකින්න තියෙනවා. තියෙන ගැනීම සම්බන්ධයෙන් නීතිමය බලපෑම ඒක පුජ්‍යල ව්‍යාපාරවල අඩුයි, සාපේක්ෂව ගත්තාම හවුල් ව්‍යාපාරවල වැඩි. ඒ වගේම ලාභ තනිව භුක්ති විඳිනවා ඒක පුජ්‍යල ව්‍යාපාරවල, හැබැයි හවුල් ව්‍යාපාරවල ලාභය බෙදිලා යනවා. ප්‍රාග්ධනය තනිව යොදන්නේ ඒක පුජ්‍යල ව්‍යාපාර, හැබැයි හවුල්කරුවන් එක්ව යොදනවා හවුල් ව්‍යාපාරයට ප්‍රාග්ධනය. අවදානම තනිව දරන්න වෙනවා ඒක පුජ්‍යල ව්‍යාපාරවල, හවුල් ව්‍යාපාරවල අවදානම බෙදිලා යනවා. එහෙනම් ආදරණීය දුවේ පුතේ, ඔය අපි අද සාකච්ඡා කරේ ව්‍යාපාර සංවිධානවල, විශේෂයෙන්ම ඒක පුජ්‍යල ව්‍යාපාර හා හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන්. එහෙනම් අපි ඉදිරි වැඩසටහනකදී ඉදිරි සංවිධාන පිළිබඳවත් සාකච්ඡා කරමු. එහෙනම් දුවේ පුතේ සියලු දෙනාටම ආයුබෝවන්, සුබ දවසක්.
දරුවනි, අද ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය විෂයෙහි පාඩම සාකච්ඡා කළේ අනුරාධපුර පුසියංකුළම මහාවිද්‍යාලයේ ආචාර්ය චිත්සිරි එල් කුමාර ගුරුපියාණන්. අපි එතුමන්ට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා.